මීළඟට ගරු මිලාන් ජයතිලක මන්තුම ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
මුලසුනේ මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම අද නාගරික සංවර්ධන අධිකාරිය අමාත්‍යාංශය යටතේ කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ මීට ප්‍රථම කතා කරපු අපේ මුජිබ රහුමාන් මන්ත්‍රීතුමා, ඔහු මේ කොළොන්නාව ගැන එහෙම බොහොම සෙනෙහසින් කතා කළා. හැබැයි ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, අපි කියන්න ඕන මේ කොළොන්නාව ප්‍රදේශයට පොම්පාගාරය අක්‍රිය වෙලා කියලා කිව්වා. නමුත් පොම්පාගාරයක් මේ වෙනකොටත් ඉදි වෙලා නැහැ කොළොන්නාවේ. මොකද ඔවුනුත් කොළොන්නාවේ ජීවත් වෙච්ච ජනතාව වෙනුවෙන් ওই මුජිබර් මන්ත්‍රීතුමාලට අවුරුදු 4ක 5ක කාලයක් තිබ්බා. ඒ කාල සීමාවේ අපි දැක්කේ නැහැ මෙහෙම දෙයක් සිද්ධ කරලා තියෙන. මේ මෙතන දැනට තියෙන ගම් වතුර පාලනය කරන ගේට්ටු දෙකක්. මේ ගේට්ටු දෙක මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ වෙනකොට කොළොන්නාව පොම්පාගාරයක් ඉදිකිරීම සඳහා පොම්ප 4කින් යුක්ත තප්පරයට ගණාඩි මීටර් 20ක ධාරිතාවෙන් යුක්ත පොම්පාගාරයක් ඉදි කරන්න ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට මේ වෙනකොට අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා බිලියන රුපියල් බිලියන 2ක දැවන්ත ව්‍යාපෘතියක්. ඉතින් අපි එතුමාට මතක් කරන්න ඕනේ ඉතාම ඉක්මනින් ඒ කටයුත්ත අපේ ගරු ප්‍රසන්න රන්තුංග මැතිතුමාගේ මැදිහත් වීමෙන් කඩිනමින් ක්‍රියාත්මක කරන්න නියමිතයි. ඒකට ඔබතුමාලගේ සහාය දෙන්න. ඒ නැතුව ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා අර ගමේ ගියාම ලකුණු ටික දාගන්න කතා කරන එක ක්‍රියාත්මක කරන එක පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ වගේම තමයි කොළඹ නගර සීමාවේ ආශ්‍රිතව පවුල් 75,000ක් විතර මේ වතුවල ජීවත් වෙනවා. මේ ජීවත් වෙන මේ ප්‍රදේශ මේ අයට නිවාස ලබා දෙන එකට මේ අය විරුද්ධයි. මේ මන්ත්‍රීතුමා කිව්වා මේ ගෙවල් ලබා දෙන එකට විරුද්ධයි කියලා. ඉතින් අපි කියනවා කරුණා කරලා මේ අයගේ ජන ජීවිතයක් නගා සිටවන්න. ඔවුන්ට කඩිනමින්ම ගරු අමාත්‍යතුමාගේ වැඩපිළිවෙල යටතේ හොඳ නිවාස සහ යහපත් පරිසරයක් උදා කරලා දෙන එක තමයි අනාගත පරපුර. මේ මද්ද්‍රව්‍ය ඇතුළු සියලු ජාවාරම් සියලු කටයුතු වලින් ඈත් කරලා හදන්න හොඳ අනාගතයක් හදන්න නම් අපි ඔවුන්ට ඒ හොඳ පරිසරයක් ඉස්සෙල්ලා හදලා දෙන්න ඕන. ඉතින් ඒ පරිසරය හදලා දෙන එකේ වගකීම මේ වෙනකොට නිවාස සංවර්ධන අධිකාරිය අරගෙන තියෙනවා. ඒ පිළිබඳව අපි සතුටටපත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම පහුගිය කාල සීමාවෙම යහපාලන ආණ්ඩුවේ කාලේ මේ අමාත්‍යාංශයේ කටයුතු කළේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා. දැන් විපක්ෂ නායකතුමා දැන් අද මේ නාගරික සංවර්ධන අධිකාරිය අමාත්‍යාංශයට ඇඟිල්ල දික් කරනකොට අපි අහන්න කැමති එතුමාට ගම්පහ දිස්ත්‍රික්කේ ඔහු ගෙවල් කීයක් අමාත්‍යාංශය යටතේ හැදුවද කියලා. හැබැයි අපි මේ වෙනකොට අති විශාල නිවාස ප්‍රමාණයක් මේ පහුගිය කාල සීමාවේ දැඩි අර්බුදයක තියද්දිත් අපි නිවාස අහිමි අය සඳහා නිවාස අපි තනලා දුන්නා. ලංකාව පුරාම නිවාස 21,000කට වැඩි ප්‍රමාණයක් අපි හදලා ඒ අය පදිංචි කරා. එම තමන්ට අයිති ඉඩමෙම තමන්ගේ ප්‍රදේශෙම තමන්ගේ ජනතාවෙක් ඉන්න අවශ්‍ය සැලසුම් අපි හදලා දුන්නා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂ නායකතුමාගේ කාල සීමාවේ ඔහු කරපු ඒ ව්‍යාපෘති තියෙනවා නම් අපිට කියන්න. ඔහු මොනවාද කළේ? ගෙවල් 10ක් විතර හදලා ඒවත් තාම වැඩ අවසන් නැතුව ඒ මිනිස්සු අපරාධ කරලා නැහැ, ඒවට ගෙවා ගන්න විදිහක් නැහැ කියලා තවත් මැසිවිලි නගනවා විවිධ ප්‍රදේශවල. අපි දැක්කා අර අද දයාබරණීය මොන ගම්මානෙද කිය කියා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නළු නිලියන්ගේ ඔක්කොගෙම නම් දාලා නාගරික සංවර්ධන අධිකාරියේ විශාල මුදල් වියදම් කරලා තොරන් ගහලා දැවැන්ත වේදිකා හදලා මුදල් වියදම් කරලා අති විශාල මුදලක් වියදම් කරා. මේ මට බාධා කරන්න එපා මන්ත්‍රීමා.
නෝනේ ඔබතුමා බොරු කියනවා. නාගරික සංවර්ධන අධිකාරියෙන් ගෙවල් හැදුවේ නැහැ ඔබතුමා.
අමාත්‍යංශයක් කියවන
අමාත්‍යංශයක් බොරු කියන්න එපා.
විපක්ෂ අමාත්‍යවරයා විදියට ඉන්නකොට ඉතින් ඔබතුමාලා කරපු වැරදි හංගන්න එපා. විපක්ෂ නායකතුමා කරපු වැරදි හංගන්න එපා. විපක්ෂ නායකතුමා කියලා නායකයා කියලා ඔහු පහුගිය කාලේ නිවාස හදන්න මුදල් වියදම් කරේ කොහමද? ඔහු මුදල් වියදම් කරේ නිවාස හදන්න නෙමෙයි, ඔහුගේ උත්සවයේ තියලා ලොක්කොට පුම්බල පෙන්වන්න විතරයි. ඉතින් අපි කියනවා මේ එවැනි ක්‍රියාදාමයක නිරත වෙච්ච විපක්ෂ නායකතුමා අද ඇවිල්ලා මේ අපි කරපු වැඩපිළිවෙළට ඇඟිලි දික් කරනවා නම් අපි කනගාටු වෙනවා. හැබැයි ඊට වඩා හොඳට තව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා නම් අපි විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍යතුමා අපි බලාපොරොත්තු වෙනා ඉදිරි කාල සීමාවෙදි නැවතත් අර අපේ නැවතිච්ච මේ අරගල නිසා කොවිඩ් වසංගතය නිසා අපේ රටේ ආර්ථිකය වැටුණ නිසා ඒ නැවතිච්ච අර අහිංසක දුප්පත් ජනතාවගේ ව්‍යාපෘති ටික කඩිනම් කරන්න මොනෑම් හෝ වැඩපිළිවෙලක් යොදන්න කියලා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. අපේ ප්‍රදේශවලත් අර නිවාස තනන්න ගොඩනගන්න කටයුතු කරපු නිවාස අහිමි අයගේ වැඩපිළිවෙල නැවතත් තීව්‍ර කරලා කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරන. ඒ වගේම තමයි අපේ විදේශ රැකියා සඳහා අපේ තරුණ තරුණියෝ පිටත් කර යවන්න. අපි දන්නවා ජපානේ, කොරියාව මේ වගේ රටවල් වලට අපේ රටේ තරුණ තරුණියෝ යවන්න. ඒ අයව කඩිනමින් ක්‍රියාත්මක කරන පරිදි අපි අමාත්‍යතුමාගෙනුත් ඉල්ලීමක් කරා. අපි එතුමන් අපිට විශේෂයෙන් එතුමන්ට ඉස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ මනුෂ්‍ය නානායක්කාර මැතිතුමාට. එතුමා අපිට ඒ සඳහා අවශ්‍ය NVQ පාඨමාලා ලබා දීලා ඒ අයව පුහුණු කරන්න, ජපන් භාෂාව පුහුණු කරන්න, ඒකට අවශ්‍ය ගුරුවරුන් සඳහා අවශ්‍ය මුදල් ලබා දීලා කටයුතු කරනවා කිව්වා. ඒ අනුව අපිට පුළුවන් දැන් ගමේ ඉන්න අපේ තරුණ තරුණියන්ට මේ පහසුකම් ටික ලබා දීලා ඔවුන්ව දිරිමත් කරලා මේ ඉදිරි කාල සීමාව තුළදී අපේ රටේ තරුණ ප්‍රජාව පිට රටවල් වලට යවලා මේ රටට ඩොලර් ගේන වැඩපිළිවෙල තවත් කඩිනම්ව ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ වගේම තමයි විවිධ රටවල් වල රැකියා අවස්ථා තියෙනවා. අපිට තව තවත් මේ රැකියා අවස්ථා දියුණු කරගන්න ඔබතුමන්ගේ සහයෝගය ලබා දීලා මේ ප්‍රදේශවල අපේ රට තුළ විවිධ අවශ්‍යතා තියෙන රටවල් තියෙන අපේ ශ්‍රමිකයෝ යවන්න. නමුත් ඔවුන්ට නිවැරදි නිසි පුහුණුවක් ලැබෙනවා අපි දැකලා නැහැ. එහිඳා විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා ගරු අමාත්‍යතුමාගෙන් එවැනි පුහුණුව ලබා දෙන ව්‍යාපෘති වැඩසටහන් ඔබතුමන් සාකච්ඡා කරලා මං හිතන්නේ ඒවට වැඩපිළිවෙල යොදන්න කටයුතු කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒක කඩිනමින් ක්‍රියාත්මක කරලා අපිටත් ඒකට මැදිහත් වීම ලබා දෙන්න, අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. අපේ ප්‍රදේශවල ඉන්න තරුණ තරුණියෝ මේ තමන්ගේ අධ්‍යාපනය නිසි මාර්ගයට ආර්ථික වශයෙන් වැදගත් වෙන මාර්ගයට යොමු කරලා ඔවුන්ව කඩිනමින් මේ රටේ ආර්ථික වැඩපිළිවෙලට දායක කරගන්න ඔබේ සහයෝගය ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වගේම තමයි මේ සංචාරක වීසා මාර්ගයෙන් විදේශ රටවල් වලට සේවයට යන අපේ ගෘහ සේවිකාවන් කටයුතු කරන අපේ කාන්තාව විශේෂයෙන් විවිධ ඒජන්සි මගින් මේ සංචාරක වීසා මත විදේශ රටවල් වලට යවනවා. ඒ අය විවිධ අඩන්තේට්ටම් වලට ලක් වෙනවා. අපි දැක්ක මේ ඊයේ පෙරේදා හිරු නාදිකාව වගේ චැනල් වලින් පෙන්නනවා මේ ලෙබනන් ගියපු දරුවෝ, ඒ වගේම කාන්තාව, ඒ වගේම ඊයේ අපි දැක්ක මේ දරුවෝ පුංචි දරුවෝ දෙන්නෙක්ව තනියම ගෙදර දාලා අම්මා පිටරට ගිහිල්ලා ඒ පියා දරුවා අතහැර දාලා ගිහිල්ලා. ඉතින් මේ එතකොට ඒ දරුවෝ අන්ත අසරණ වෙලා තිබ්බා. ඒ අසරණතාවයේ මුදව ගන්න එදා ඒ මාධ්‍ය ආයතනයක් එකතු වෙලා ඒක කටයුත්ත කළා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි මෙවැනි කටයුත්තක් ක්‍රියාත්මක වෙනකොට මේ පිළිබඳව ඒ අදාළ ප්‍රදේශයේ නිලධාරි මේ පිළිබඳව දක්වපු උනන්දුව මොකක්ද කියලා වාර්තා කරන්නත්, විශේෂයෙන්ම ඒ අය මේ ගැන හොයලා බැලුවේ නැත්තම් ඔය ඒ අයට අවශ්‍ය නිසි දඬුවම් ලබා දෙන හැටියටත් අපි ගෞරවයෙන් මේ සභාවෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මම මීට වඩා කතා කරන්නේ නැව කාලය අවසන් නිසා මම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු අමාත්‍ය දෙපළටම තමන්ගේ ඒ අමාත්‍යාංශවලින් මෙවැනි අවස්ථාවකත් මේ රටට ගැළපෙන පරිදි ඉදිරි කාල සීමාවේ වැඩ කටයුතු කරන්න අවශ්‍ය
කීපයක් විවාදයට ගන්න මේ අවස්ථාවේදී ඒ සම්බන්ධව අදහස් දක්වන්න අවස්ථාව සලසාදීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි දන්නා විදේශ රැකියා අමාත්‍යාංශය ගැන කතා කරුවොත් එම ගරු මන්ත්‍රීතුමනි මේ රටට මගිත විදේශ විනිමය ලබා දෙන්න, ඒ වගේම විදේශ අවස්ථාව රැකියා අවස්ථාව ලබා දෙන්න විශාල කාර්යභාරයක් කරන අමාත්‍යාංශයක් හැට තමයි අපි දකින්නේ. මොකද අපි දන්නා තරමින් මීට අවුරුදු ගණනාවකට ඉතර ඉස්සෙල්ලා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් තමයි අපේ ලංක එකට විදේශ ආදායම එහෙම නැත්නම් අපිට විදේශ විනිමය ලබා දෙන්න විශාල මෙහෙවරක් කරපු අමාත්‍යාංශයක් හැට තමයි අපි මේක දකින්නේ. නමුත් අපි මේ අවස්ථාවේදී කණගාටු වෙනවා ගරු මන්ත්‍රීතුමනි, පසුගිය අවුරුදු දෙකක කාල සීමාව තුළදී මේ ආදායම අපිට නිසියාකාරව ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මම දන්නා තරමින් අද දෙකෙන් පංගුවටත් අඩු වෙලා තියෙනවා විදේශ ඒ විනිමය ලබා ගැනීම අවස්ථාව. ඉතින් මේකට හේතු වෙච්ච කාරණා මොනවද කියලා බැලුවොත් එහෙම හුඟක් වෙලාට අපි දැක්කා ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වෙලා ඉන්න උදවිය කිව්වේ මේ COVID-19 වසංගතය නිසා තමයි යම් යම් අවස්ථාවලදී මේ ආදායම අඩු වෙන්න හේතු වුණේ කියලා. මම කියන්න ඕනේ ඒක ඒක ආකාරයෙන්ම අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා ඒ දවස්වල විදේශගත ශ්‍රමිකයන්ට මේ ආණ්ඩුව සලකපු ආකාරය. මම දන්නා තරමින් අපිට මතකයි එක්තරා ඇමතිවරයෙක් මේ මිනිස් බෝම්බ කියලා තමයි ඒ විදේශගත ශ්‍රමිකයෝ හැඳුන්වුවේ. මේ අය ලංකාවට ගෙන්න ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ අය ලංකාවට ගේන්න එපායි. ඒ වගේම ලංකාවට ආපු කට්ටියව නිරෝධායනය කරන්න කටයුතු කරපු ආකාරයත් අපිට හොඳින් මතක තියෙනවා. ඒ දවස්වල අපි දන්නා නිරෝධායනයට ආපු කට්ටියට අපි කිව්වා මේ නිරෝධායනය කරනකොට මේ අයට දරන්න පුළුවන් වියදමත් දරන්න පුළුවන් තැනකට යවන්න කියලාත් අපි දිගින් දිගට ඉල්ලීම් කරුවා. නමුත් ඒ ආණ්ඩුවේ ඒ අවස්ථාවේ ආණ්ඩුවේ බලධාරීන් ඒ සම්බන්ධව කටයුතු කරුවේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. අපි දන්නා විශාල මුදලක් මං ඉදන් එතනදී යම් යම් අවස්ථාවලදී අපි දන්නා විවිධ පුද්ගලයෝ ගසා කෑමටත් ලක් කෙරුවා. මේ විදේශගත ශ්‍රමිකයන්ව මේ අය හෝටල් වලට නිරෝධායනයට යැව්වා. ඒ අවල මං හිතන්නේ නොයෙකුත් ආකාරයේ අකටදෙවම් වලට තමයි ඒ අයට මූණ පාන්න සිද්ධ වුණේ. මේ හේතුව නිසා තමයි ගරු මන්ත්‍රීතුමනි විදේශගත ශ්‍රමිකයන්ම ඉතාමත් කලකිරීමට එහෙම නැත්නම් බලවත් කලකිරීමට පත් උනායි කියන එක අපි කවුරුත් දන්නවා. ඒ හේතුව නිසා අපි දන්නවා පහුගිය කාල සීමාව තුළදී මේ අය මුදල් ලැබීම සම්පූර්ණයෙන්ම නතර කරන්න කටයුතු කෙරුවා. ඉතාම සුළු වශයෙන් තමයි එව්වේ. මොකද ඒ අය කල්පනා කරුවේ අපිට මේ වගේ හිරිහැර කෙරුවා නම් අපේ ආණ්ඩුවෙන්ම අපේ ඉපදිච්ච රටෙන්ම මේ වගේ අසාධාරණයක් අපිට කරනවා නම් අපි ඇයි මේ රටට සල්ලි ඉවන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි, මේ රටේ සියලුම වංචා දූෂණ ඒ වගේ පහුගිය කාලේ වෙච්ච චෝදනා දිහා බලනකොටත් අපි තවදුරටත් සල්ලි එව්වොත් එහෙම මේ රටේ මුදල් ටිකක් මේ වගේ විනාශ කරන්න ඒ වගේ මැති අමුතුන්ට හොරකම් කරන්න නිලධාරීන්ට හොරකම් කරන්න අවස්ථාව උදා කරලා දෙන්නේ ඇයි කියන එක තමයි අද හුඟක් වෙලාට විදේශගත ශ්‍රමිකයන්ට තියෙන ගැටලු වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම අපිට දැන් නැවත වරක් මේක අංක එකට අපේ විදේශගත ආදායම ඇති කරන්න ඕනේ නම් ගරු අමාත්‍යතුමනි ඔබතුමාට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. මම දන්නා තරමින් ඔබතුමා වැඩ බාර ගත්තට පස්සේ යම් යම් ක්‍රියාධර්මයන් අරගෙන තියෙනවා. ඒ වගේ විදේශගත ශ්‍රමිකයන් දිනා ගන්න ඒ ආට යම් යම් අවස්ථාවලදී උදව්පකාර කරන්න ඒ වගේම අපි දන්නා ඩොලර් වලින් මේ රට මුදල් ලැබෙනවනම් ඒ ආට යම් කිසි පහසුකම් වාහන ලබා ගන්න නොයෙකුත් ආකාරයේ ආකර්ශනීය පොරොන්දු ඔබතුමා ලබා දීලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධව මම කියන තව දුරටත් මේ විදේශගත ශ්‍රමිකයන්ට යම් යම් පහසුකම් සලසලා ඔබතුමාලා යම් කිසි විශ්වාසයක් ඒ ඇතුළ ගොඩ නැගුවොත් අනිවාර්යයෙන්ම නැවත වරක් මේ මුදල් ටික අපිට පෙර පරිදි අපේ අංකයේ ආදායම් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා මම මේ අවස්ථාවේදී ඔබතුමාට මතක් කරන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නා මේ තුලින් ආදායම ලබා ගන්න විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි, එමතුමනි, අපි දන්නා මේ තුලින් විශාල රැකියා ප්‍රමාණයක්. අපි දන්නවාද විරැකියාව උග්‍ර වශයෙන් බලපාන අපේ රටට. ඒ වගේම අපි දන්නවාද තරුණ තරුණියන්ට අනාගතයක් නැති නිසා මේ තරුණ තරුණිය හැම කෙනාම බලන්නේ මොකද්ද? හැම කෙනාම බලන්නේ දැන් මේ රටේ ඉඳලා වැඩක් නැහැ. මේ රටේ අනාගතයක් නැහැ. අපිට පේන තෙක් මානික අපේ රට ඉදිරියට යනවා කියලා පේන්නේ නැහැ. ඒ නිසා මේ තරුණ තරුණිය අද හැම කෙනාම බලන්නේ ගරු එමතුමනි විදේශගත වෙන්න. විදේශගත වෙලා යම් කිසි මුදලක් හොයාගන්න තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න. ඒ නිසා අපිට ඒකට යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි දකිනවා නොයෙකුත් අවස්ථාවලදී දැන් අපිට ජපාන් රැකියා මෙච්චර සංඛ්‍යාවක් එවනවා. ඒ වගේම කොරියන් දේශයෙන් මෙච්චර රැකියා සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අනිකුත් රටවලිනුත් මේ වගේ රැකියා අවස්ථා ලැබෙනවා කියලා පුවත්පත් මගින් ඒ වගේ මාධ්‍ය මගින් අපි නොයෙකුත් අවස්ථාවලදී ආහන්න දකින්න තියෙනවා. ඉතින් අපි දැක්ක ආකාරයට මෙතෙක් කල් ගොර යමුතුමනි කොරියන් රැකියා අවස්ථාවල් තමයි සාමාන්‍ය හොඳ විදිහට පිළිවෙලකට විභාගය තියලා මේ දේවල් වුණයි කියලා අද වෙනකන් සිද්ධ වෙන්නේ. ඉතින් ජපාන් රැකියා සම්බන්ධව ගත්තොත් එහෙම අපි දැනුවත් වෙලා තියෙන ප්‍රමාණය මදි ගොර යමුතුමනි. අපි දන්නා තරමින් ජපන් හැවුවාම කියන්නේ ජපන් භාෂාව ප්‍රවීණතාවය ලබා ගන්න එතකොට මේ රැකියාව ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔබතුමාලා යම් කිසි දෙයක් මම ඉතින් අදත් තරුණයෝ දැනුවත් වෙලා නැහැ කොහොමද මේක කරන්නේ කියලා. මොකද විවිධාකාර විවිධ ආයතන තියෙනවා. මේ සම්බන්ධ මුදල් උපය ගන්න එහෙම නැත්නම් වෙනත් ආකාරයකට මොකද තියෙන පෙර පෙරදි දේවල් දිහා බලනකොට පසුගිය කාලේ සීවල සිද්ධ වෙච්ච දේවල් බලනකොට මුගක් අවස්ථාවල තරවකාරෝ යම් යම් මුදල් ලබා ගනි කියලා විශාල බියක් අපේ තරුණ තරුණිය අතර තියෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේ සම්බන්ධ කර අමුතුමනි ඔබතුමාලා මොන හරි විශ්වාසයක් ගොඩනැගෙන ආකාරයේ ක්‍රමවේදයක් හදලා දෙනවා නම් අවන් දන්නා තරමින් තරුණිය බියසක නැතුව යද විදේශ නියුත් ඒජන්සිය හරහා හරි කමක් නැහැ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා නම් මං ඉදන් අපේ තරුණයන්ට ලොකු පිටුවහලක් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. එදා ගරුමන්තිතුමනි මං ඒ සම්බන්ධ දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. තව එක කාරණාවක් විතරක් මම මතක් කරන්නම්. අපි දන්නවා කම්කරු අමාත්‍ය ධුරයත් ඔබතුමාට තියෙන්නේ. ඉතින් කම්කරු අමාත්‍ය ධුරේ තියෙනකොට අපි දැන් මං කතා කරන්න ඕනේ මේ කම්කරුව ගැන. මේ වටේ ඉන්න කම්කරුව ගැනත් මම දන්නවා නොයෙකුත් ආකාර ප්‍රශ්න තියෙනවා. මේ තියෙන ආර්ථික උද්ධමනයත් එක්ක 100%ක් උද්ධමනය වැඩිලා තියෙන අවස්ථාවේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් කරුණාකරන්ට අඩුම ගානේ අවම වැටුපක් ලබා දීමේ ක්‍රමවේදයක් සම්බන්ධව අපි සාකච්ඡා කළ යුතු කාලයක් වෙනවා. ඒ වගේම වතුකම් කරන මීට වඩා අද බලපාන උද්ධමනේ මේ පැත්තේ 60ක් 70ක් වෙනකොට මේ ප්‍රදේශවල වතුකම් කරන උද්ධමනේ කරු මන්ත්‍රී ඇමතුමනේ 100ට එහා ගිහිලා තියෙනවා. ඉතින් අපි දන්නා පහුගිය කාලේ වෘත්තීය සමිතියේ ඒ වගේම අනිකුත් ආයතනත් ඔබතුමාලත් මහන්සි වෙලා රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් අපේ වතුකම් කරට ලබා දෙන්න කටයුතු කෙරුවා. ඉතින් ඒ කම්කරුවන්ට ඒ වටුප ලබා දුන්නා වුණත් ඒකත් දිශාකාරව අපි දන්නව අදාළ සමාගම් විසින් ලබා දෙන්නේ නැහැ ගෞරව ඇමතුමනි. ඒක සම්බන්ධව නොයෙකුත් ආකාරයේ වැඩ විෂයන් ඒ වගේ වැඩ ඉලක්කයන් වැඩි කරලා තමන්ට 80 ඉලක්කයක් ලබා දෙන තියෙන අවස්ථාවක්. ඒ නිසා මම ඉල්ලා හිටිනවා ගෞරව ඇමතුමනි දැන් අපි සාකච්ඡා කරන්න ඕනේ විශේෂයෙන් වතු සමාගම් වලට. මොකද ඒ අයගේ අයිතිවාසිකම් සම්බන්ධව ඒ වගේ වැටුප් සම්බන්ධව වැටුප අඩුම තරමේ මේ තියෙන උද්ධමනයත් එක්ක රුපියල් 2500ක් වතාවන් වශයෙන් ලබා දීමේ වැඩ සාකච්ඡාවට අපි අවතීන වෙන්න වෙනවා. මම දන්නේ මේක ප්‍රායෝගිකව කරන්න අපි දන්න කවදාකවත් සමාගම් නම් කැමති වෙන්නේ නැහැ. සමාගමට කොච්චර හම්බුණත් මදි. අද තියෙන හැටියෙන් දැන් තේමින ඉහළ ගිහලා තියෙන්නේ. ඔබතුමා දන්නවා. විශේෂයෙන්ම ඩොලර් ගණන් ගත්තොත් එහෙම අද මම හිතන හැටියට අද තියෙන මේ විනිමය අනුපාතයත් එක්ක අද විශාල මුදලක් අපේ සමාගම් ලාභ ලබනවා. ඒ නිසා මම හිතන්නේ නැහැ මේගොල්ලන්ට මේ මුදලක් ලබා දුන්නට දෙන්න ලොකු අපහසුතාවයක් තියෙනවායි කියලා. ඒ නිසා යම් කිසි වැඩපිළිවෙලක් ඒ සම්බන්ධව කතා කරන්න ඕනේ. ඒ වගේම තව අවසාන වශයෙන් තප්පර 30ක් දෙන්න.
මුතුමයි කාලය අවසන්.
අපේ වෘත්තීය සමිතිය වලට. මොකද වෘත්තීය සමිතිය වලට ලොකු අසාධාරණයක් වෙනවා ගරු මන්තුනේ. හැමතුමනි. මොකද අපි දන්නවා දැන් සමාගම් වෘත්තීය සමිතියත් එක්ක සම්බන්ධතාවය පවත්වන්නේ නැහැ. අර අපි දන්න අතරේ ඔබතුමාට අර වැඩිහිටි සුරේෂ් මන්ත්‍රීතුමා කිව්වා වගේ කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එක. අද නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තිබුණා නම් අපි මේ සාමූහික ජීවිතෙම තිබුණා නම් ගරු හැමතුමනි වෘත්තීය සමිතිය වතු සමාගම් අතර හොඳ සම්බන්ධයක් තිබුණා. අපිට දැන් අද සේවක අයිතිවාසිකමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. වෘත්තීය සමිතිය නමට විතරයි, බෝඩ් දැල්ල විතරයි. අපිට ගිහිල්ලි වෙලා වෘත්තීය ප්‍රශ්නයක් කෙනකොට කම්කරු කාර්යාලයට ගිහිල්ලා මැදිහත් වීමක් කරන්න අපේ නියෝජිතයන්ට අද හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා වෘත්තීය සමිතිය අද පිළිගන්නේ නැත්තට සමාගම් පත් වෙලා තියෙනවා. ඒක මෙහෙම වෙන්න බෑ. ඒ නිසා ඔබතුමාගේ මම ඉල්ලා හිටනවා මේ සම්බන්ධීකරණය ඇති කරන්න. වෘත්තීය සමිතිය වල පිළිගැනීම ඇති කරන්න යම් වැඩ පිළිලක් ක්‍රියාත්මක කරන්න කියලත්
මම
යාත්‍රාදීලා සිටිනවා. සම්මන් දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධව අවධානය යොමු වේ කියලා බලාපොරොත්තුෙන් කාලය ලබා සීමාද ඔබතුමාට විස්තුතවන්ත වෙමින් මගේ වචන කීපය අවසන් කරනවා.
විස්තුති ගරු මන්තුමා, මීළඟට ගරු අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 13 කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, නාගරික හා නිවාස අමාත්‍යංශයේ කාර්ය සභා අවස්ථාවේදී විශේෂයෙන්ම අද අපි අමාත්‍යංශයක් හැටියට අපිට මුළු මුදල හම්බෙලා තිනවා රුපියල් මිලියන 48,491.76ක්. විශේෂයෙන්ම පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් හැටියට රුපියල් මිලියන 48,000ක් හම්බෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම මේ අමාත්‍යංශයේ භාරව කටයුතු කරන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න නරදුංග මැතිතුමත්, මේ අමාත්‍යංශය හා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මැතිතුමත්, මේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු අතිරේක ලේකම්තුමන්ලා, ආයතන නිලධාරි සභාපතිතුමන්ලා ඇතුළු විශාල වැඩ කොටසක් මේ අසීරු අවස්ථාවේදී මේ රට ගොඩ ගන්න, විශේෂයෙන් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න, මේ රටේ ජන ජීවිතයට ශක්තියක් වෙන්න අපි වැඩ කටයුතු කරමින් පවතින අවස්ථාවක්. නාගරික සංවර්ධනය ගත්තාම මම හිතන්නේ මේ රටේ අපිට කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. අපි මේ වෙලාවේද අමතක කරන්න බෑ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ විශේෂයෙන්ම නාගරික සංවර්ධනයේ පැත්තෙන් විශාල පරිවර්තනීය වෙනසක් කරපු නායකයෝ. ඉතින් මම මේ වෙලාවේදී එතුමන් ලබත් මේ වෙලාවේදී සිහිපත් කරන ගමන් ප්‍රසන්න රණදුංග මැතිතුමා අපි විශේෂයෙන්ම දුන්න උපදෙස තමයි මේ නාගරික සංවර්ධන අමාත්‍යංශයට තියෙන නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, විශේෂයෙන්ම මේ රටේ මහජනතාවට වග කියන ආයතනයක් හැටියට වටිනා විශාල මේ කොළඹ නගරය ගත්තත් රට ගත්තත් රටේ තියෙන ආර්ථිකමය වටිනාකම් එකතු කරන්න පුළුවන් ආයතනයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. අද වෙනකොට මේ සම්බන්ධයෙන් දැන් අපිට තියෙන එක දෙයක් තමයි තොරතුරු ලබා ගැනීම. නාගරික සංවර්ධන අධිකාරියටදී සියලුම තොරතුරු අපි මහජනතාවට ලැබෙන විදිහට දැන් වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතාල විශාල වටිනා ඉඩම් ප්‍රමාණයක් තියෙනවා ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි, වටිනා ආයතන කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ආයෝජකයින්ට ඩොලර් අපිට මේ අර්බුද අවස්ථාවේදී ඩොලර් ලබා ගැනීම සඳහා ආයෝජකයින්ට එන්නට පුළුවන් විදිහට මේක දැන් අපි සකස් කරමින් යනවා. විශේෂයෙන්ම අර එක්දින සේවාවක් වන් ස්ටොප් ෂොප් එකක්, එහෙම නැත්නම් එක තැනකින් සියලු දේ කරගන්න සියලුම රෙඩ් ටේප් සයින් කළා, බාධා අයින් කළා, ආයෝජකෙක් ආවම කොළඹ නගරේ වෙන්න පුළුවන්, රටේ අනිකුත් තැන්වල වෙන්න පුළුවන්, හොඳම තියෙන්නේ වටිනා තියෙන ආයෝජනය කරන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්, ඉඩම් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ගත්තාම කොළඹ නගරේ දැන් ගත්තොත් චාමස් කාපාක් එක වගේ, මම ඒ උදාහරණ කීපයක් මම කියන්නේ. දැන් යෝජිත දැන් අපි ගත්තොත් එහෙම බන්ධනාගාරය ගත්තොත් බන්ධනාගාරය ඉවත් කරලා එතන ව්‍යාපෘතියක් සිදු කරන්න. මේ වගේ හැමතැනම රටේ ඉතාමත් වටිනා ආයෝජන අවස්ථා සලස්සලා තියෙනවා. ඒවල තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒවා අපි අද වෙනකොට තොරතුරු තාක්ෂණය ඔස්සේ මේ රටේ විතර නෙමෙයි පිටරටවල ඉන්න අයටත් තොරතුරු ලබාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් විදිහට මේ අමාත්‍යංශය සකස් කරලා තියෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ නිවාස ලබා ගැනීම, විදේශිකයන්ට නිවාස අරගෙන ඒවා විශේෂයෙන්ම ඩොලර් වලට ගන්න පුළුවන් විදිහට ඒ අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් විදිහට ඒ අධිකාරිය අද සකස් වෙලා තියෙනවා. මම දැක්කා එක ප්‍රශ්නයක් අහනවා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා, අර කුරුළු පාක් එකක් දුන්නයි කියලා, බර්ඩ් මාධ්‍යවල කුරුළු උද්‍යානය දුන්නයි කියලා. ඒක හරි ප්‍රතිසම්පාදන ක්‍රියාවලියක් තුල තමයි ඒක ලබා දීලා තින්නේ. ඒක කාටවත් ඉදිකිරීම කරන්න පුළුවන් විදිහටවත් එහෙම නෙමෙයි ඒක ලබා දීලා තින්නේ. ඒ වගේම තමයි දැන් ආයතන කීමක් තියෙනවා ගරු මුනාසුනාරුණ මන්ත්‍රීතුමනි, විශේෂම පහත් බිම් සංවර්ධන අධිකාරිය. අපි මේ අමාත්‍යංශයට අදාළ ආයතන භාරගත්තට පස්සේ අපි දැකපු එක කාරණාව තමයි රජයට අපි හැමදාමත් මේ ආයතන වලට පහත් බිම් සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඊළඟට ගත්තාම අනිකුත් ආයතන වලට දැන් සාමාන්‍යයෙන් ගත්තාම දැන් මගේ අපේ යටදී තියෙනවා මේ කාර්මික වැඩපොළ කර්මාන්ත දෙපාර්තමේන්තුව තියෙනවා කොළොන්නරේ. ඉතින් ඒ වගේ ඊළඟට ගොඩනැගිලි දෙපාර්තමේන්තුව තියෙනවා. මේවා හුඟක් වෙලාවට අපි රජයේ මුදල් දෙන්නේ. වෙරළ සංරක්ෂණය ගත්තාම රජය තමයි මුදල් දෙන්නේ. ගරු මුනාසනාඩු මන්ත්‍රීතුමනි, ඒ තත්ත්වෙන් මිදිලා ස්වයංව තමන්ගේ ආදායම වැඩි කරගන්න පුළුවන් විදිහට මේ ආයතන සකස් කරන්න අපි පටන් අරගෙන තියෙනවා. වෙරළ සංරක්ෂණය ගත්තාම වෙරළ සංරක්ෂණයට අපි මුළු ලංකාවේ තියෙන ලස්සනම මේ මූදු වෙරළවල් ටික, එහෙම නැත්නම් බීචස් ටික නම් කරලා ඒ ටික සම්පූර්ණයෙන්ම ආයෝජකයින්ට ආයෝජනය කරන්න පුළුවන් විදිහට පහසුකම්, සංචාරකයින්ට පහසුකම් ලබා දෙන තැන් හැටියට සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් කරගෙන යනවා. ඊළඟ අපි බලාපොරොත්තු වෙනවා මේ අපිට තියෙනවා මේ රටේ තියෙන විශාලම සම්පතක් තමයි මේ ආර්ථික ප්‍රශ්නෙන් ගැලවෙන්න තියෙන එක සම්පතක් තමයි අපේ දූපත් ටික. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කමිටුවක් හැටියට අපි දූපත් සංවර්ධන කමිටුවක් දාලා ලංකාවේ තියෙන දූපත් ටික ආයෝජකින් සඳහා ලබා දෙන්න ඒකට ඇවිල්ලා අර මාලදිවෙන වගේ සමහර දූපත් ගරු සභාපතිතුමනි මාලදිවෙන්ට වැඩිය විශාල දූපත්, මාලදිවෙන්ට වැඩිය ලස්සන දූපත්. දැන් මම නියෝජනය කරන පුත්තලන් දිස්ත්‍රික්කේ තියෙනවා ගරු සභාපතිතුමනි ගඟේ වාඩිය කියලා දැනක්. එතන තමයි බිල්පත්තු අබේ භූමිය තියෙන්නේ. ඊළඟට ගත්තාම කල්පිටිය දූපත් ටික තියෙන්නේ. ලෝකේ කොහෙද එකම තැන තල්මසුන් සහ අලියතුන් බලන්න පුළුවන් තැනක් තියෙන්නේ. ඉතින් ඒ වගේ ලස්සන තැනක්. ඉතින් ඒ වගේ ස්ථාන වෙරළ සංරක්ෂණයත් එකතු කරලා මේ දූපත් ටික එකතු කරලා දූපත් වලට ආයෝජකින් ගෙනල්ලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පහත් බිම් සංවර්ධන අධිකාරිය දිනුත් අපි බලාපොරොත්තු වෙනවා. අද පහත් බිම් සංවර්ධන අධිකාරිය ඉතා විශාල වැඩ කොටසක් කරනවා කොළඹ ගං වතුර පාලනය කරන්න. අද කොළඹ දිස්ත්‍රික්කයේ අද මම දැක්කා මරික්කාර මන්ත්‍රීතුමා කියනවා මේ ආධාර දෙනවට වැඩිය හොඳයි කියලා මේ වල දැන් පොම්පාකාර ඇති කරලා පොම්පාකාර වගේ දේවල්, ඒ කියන්නේ ගං වතුර පාලනය කරන්න පුළුවන් පොම්පාකාර වගේ දේවල් ඇති කරලා ඒ විශාල වැඩ කරන්න. ඒක විශාල වැඩ කොටසක් අද වෙනකොට කරගෙන යනවා. අද වෙනකොට කැලණිය ඔලියමුල්ල කියන තැන ඊළඟට වේරස්කන්ධ ව්‍යාපෘතිය හරහා කොළඹ නගරයේ ගං වතුර පාලනය කරන ගමන් ඉතා විශාල වටිනා ඉඩම් ප්‍රමාණයක්, ඒ වටිනා ඉඩම් ප්‍රමාණයක් ආයෝජකයින්ටත් ලබා දෙන්න පුළුවන් විදිහට ඒ ආයතනත් අපි සකස් කරමින් පවතිනවා. අද පහත් බිම් සංවර්ධන අධිකාරියට තියෙනවා කෙරවල පිටිය කිලෝමීටර් 9යි වරා ඉඳලා කෙරවල පිටිය තියෙනවා අපිට අක්කර 100ක් විතර. අපිට ඉන්ඩස්ට්‍රියල් පාක් එකක් හැටියට අර අපි වැලි පුරවලා වැලි ගෙනල්ලා පුරවලා හදපු භූමි ප්‍රමාණයක් තියෙනවා. අපි වැලිපුර වල හදපු භූමි ප්‍රමාණයක් අපි ඒවා ආයෝජකයන්ට ලබා දීලා මේ ආයතන ශක්තිමත් කරන ගමන් ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරන ජාතික ආර්ථික ශක්තියක් වෙන විදිහට මේ ආයතන සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ යටතේ තියෙනවා අරුවක් කාලු කසල ව්‍යාපෘතිය. මම කනගාටු වෙනවා. ඩොලර් මිලියන 130ක් කොළඹ තදාස කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල කුණු වරන් ගිහිල්ලා පුත්තලමේ පුත්තලමට දාන්න හදපු ව්‍යාපෘතිය පිටරට ආධාර නෙමෙයි අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩොලර් මිලියන 130ක් වීදම් කරලා තියෙනවා. අද ඒක මහිතාට ජාතික අපරාධයක්. අපි ඒක බිලි ගන්නවා. මමත් ප්‍රසන්න රණතුංග ඇමතුමත් අපේ තේනුකු විධානගම ඇමතුම ඇතුළු අනිත් සම්පූර්ණ සමස්ත කණ්ඩායම දිගින් දිගටම සාකච්ඡා කළා මේ ව්‍යාපෘති අඩුගානේ සක්‍රීය ව්‍යාපෘතිය බවට පත් කරන්න. ඉදිරි කාලයේදී ලංකාවේ කොහේ හරි තියෙන කුණු තියෙනවා නම් එහෙම නැත්නම් දැන් අද වෙනකොට කොළඹ තියෙන කුණු සම්පූර්ණයෙන්ම අරන් ගිහිල්ලා අර වේස්ට් එනර්ජි එහෙම නැත්නම් ඒකෙන් එනර්ජි හදන තැන හැටියට පත් කරන නිසා අපිට කුණු වල ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් අපේ රටේ කවදා හරි දවසක මොන හරි තැනක අපිට එහෙම අවස්ථාවක් තියෙනවා නම් එහෙම නැත්නම් කුණු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුණොත් අනාගතයේදී ප්‍රයෝජනයට ගන්න පුළුවන් තැනක් හරි ඒක සක්‍රිය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත් කලමනා කසල කලමනා කරන අධිකාරියත් එක්කද වෙලා අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේක ඩොලර් මිලියන 130ක් මහ ජනතාවගේ මුදල් වැය කරපු ව්‍යාපෘතිය. ඊළඟට අපේ යටතේ තියෙනවා හොටෙල් ඩිවලපර්ස් සහ සෙලන් ඩිවා කියලා ආයතන දෙකක්. හොටෙල් ඩිවලපර්ස් කියන ආයතනයට තමයි දැන් හිල්ටන් හෝටලේ තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා හිල්ටන් හෝටලේ සමහරක් අය හිතනවා අපි මේ හිල්ටන් හෝටල් විකුණන්න නෙමෙයි ගරු සභාපතිතුමනි මේකට ආයෝජකෙක් ගෙනල්ලා හිල්ටන් හෝටලයේ සහ හිල්ටන් හෝටලයේ දැන් අද තියෙන තැන තවත් ගොඩනැගිල්ලකට සම්පූර්ණයෙන්ම සැලසුම් සකස් කළා තිබිලා තියෙනවා. ඊළඟට ඒ හිල්ටන් හෝටලේ ඉස්සරහ තියෙනවා තවත් ඉඩමක්. ඉතාමත් වටිනා ඉඩම් කීපයක් තියෙනවා. ඉතින් අපි බලන්නේ ආයෝජකෙක් ගෙනල්ලා ඒ හිල්ටන් හෝටලයේ විශේෂයෙන්ම රජයටත් රජයේ අයිතිවාසිකම ජනතාවගේ අයිතිවාසිකම ආරක්ෂා කරන ගමන් ඒක වැඩ කරන සේවකින්ගේ අයිතිවාසිකම ආරක්ෂා කරන ගමන් ආයෝජකෙ ගෙනල්ලා හිල්ටන් හෝටලය දියුණු තත්ත්වයට ගේන්න තමයි අපි බලාපොරොත්තු. ඒ වගේම අපි අරදේ තියෙනවා සෙලන්ඩිවා කියලා තවත් ආයතනයක්. ඒ ආයතනයේ තමයි හයට් හෝටලෙ තියෙන්නේ. මම මේ වෙලාවේ කනගාටුවෙන් වුණත් කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ හයට් හෝටලය හදන්න ඩොලර් මිලියන 60ක් අපි වීදම් කරලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 60 වීදම් කරලා තියෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවයි EPF එකයි ලිට්‍රෝ සමාගමයි එකතු වෙලා දැන් ඩොලර් මිලියන 60 වීදම් කරලා දැන් ඔනේ ගොඩනැගිලා හදලා තියෙනවා. දැන් ඊළඟ වැඩේ කවුරු හරි ආයෝජකයෙක් ගෙනල්ලා ඒක දෙන්න ඉස්සෙල්ලා දැන් ඒ කවුරු හරි ඇවිල්ලා ඉතුරු වැඩ කොටස ඉවර කරන්න ඕන. ඉදිරිගෙන ඉවර කරන්න ඕන. හැබැයි දැන් වෙනකොට කිසිම ආයෝජකෙක් ඇවිල්ලා ආයෝජකයා ඉල්ලපු ගමන් අපි තව ඩොලර් මිලියන 35ක් ඉල්ලනවා. මොනවටද මේ ඩොලර් මිලියන 35 ඉල්ලන්නේ? එකක් සෙලාන් බැංකුවට තියෙනවා ඒ ඉඩමේ එක කොටසක් තියෙනවා. ඊළඟට මහජන බැංකුවට අපි ගත්ත ණයක් තියෙනවා. ඩොලර් මිලියන 7.2ක තව ගෙවීමක් තියෙනවා. ගරු සභාපතිතුමනි මේ ඩොලර් මිලියන 7.2 ජාතික අපරාධයක්. ඩොලර් මිලියන 7.2 මොනවටද මේ ගෙවන්න වෙලා තියෙන්නේ? අපි සේවා සපයන ආයතනයක් එක්කලා ගිවිසුමකට ගිහිල්ලා ඒ ගිවිසුම අපි ඒ ගිවිසුම වයලේට් කරා කියලා සිංගප්පූරුවේකට ගිහිල්ලා සිංගප්පූරුවේ ආබිට්‍රේෂන් එකකට ගිහිල්ලා ඒ ආබිට්‍රේෂන් එකට මෙහෙන් ගිහිල්ලා තියෙනවා උපුල් ජයසූරිය කියලා එවකට හිටපු BOI සභාපති පෙරකදෝරු නීතිඥවරයෙක් හැටියට සහ තවත් නීතිඥවරයෙක් ගිහිල්ලා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා ඩොලර් මිලියන 9.2ක් 7.2කට අඩු කරලා 7.2ක් ගෙවන්න. ඒ ඩොලර් මිලියන 7.2 ගෙවන්න අඩුම ගානේ සේවා සපයන්න කිසිම සේවාවක් සපයලත් නැහැ. අඩුම ගානේ එයාගේ මේ වයලේට් කරා කියලා තමයි ඩොලර් මිලියන 7.2ක් ගෙවන්න වෙලා
තියෙන්නේ. මේ වගේ දෙහි කාලය
මට තව කෙටි වෙලාවක් දෙන ගරු සභාපතිතුමනි වැදගත්ම කාරණාව රටට වටිනා වැදගත්ම කාරණාවක් ඉන්න නිසා දැන් මේ හයට් හෝටලයේ ඩොලර් මිලියන 60ක් වීදම් කරලා තියෙනවා. ඩොලර් මිලියන 35ක් එන ආයෝජකේ දෙන්න ඕන. ඒ ආයෝජක ඉස්සෙල්ලාම අහනවා ඇයි මේ ඩොලර් මිලියන 7.2ක් නිරපරාධ දෙන්නේ? ඇයි ඩොලර් මිලියන 7.2ක් අපිත් දෙවන්නේ? මේ ආබිට්‍රේෂන් එකකට ගිහිල්ලා සිංගප්පූරුවේ මේ සේවා සපයන්නේ ගිවිසුමක් මේ වයලේට් කරා කියලා. ඉතින් මේවා ජාතික අපරාධ. අපි ඒවා පිළිබඳව දැන් සොයමින් යනවා. අපි හොයනවා ආයෝජකෙක්ව හයට් හෝටලයට. කොළඹ නගරය ගත්තාම ගරු සභාපතිතුමනි හයට් හෝටලේ වගේ තවත් කීපයක් තියෙනවා මේ අපේ අමාත්‍යංශයට සම්බන්ධ. එකක් තමයි අර තමුන්නාන්සල දකින්න මෙතන ඉස්සර එලිෆන්ට් හවුස් එලිෆන්ට් හවුස් හෝටලයේ මේ එලිෆන්ට් හවුස් එක තිබිච්ච කොම්පඤ්ඤා වීදියේ ඉස්සරහා දැන් හදලා තියෙනවා තවත් මේ මේ තට්ටු ගොඩනැගිල්ලක් විශේෂයෙන්ම නිවාස ව්‍යාපෘතියක් ගරු ඇමතුමත් කියයි මේ ඒ ඒ ඒ ව්‍යාපෘතියත් පකිස්තාන ජාතිකයෙක් හදලා මග නවත්තලා දාලා ගිහිල්ලා තියෙනවා දැන් ඊළඟට තියෙනවා අර ක්‍රිෂ් කියලා තව එකක් හිල්ටන් හෝටලයේ ඉස්සරහා අන්න ඒ නෝනාන දැන් ඔන්නේ ඉන්නවා මේ හිරගෙදර මේ අර තවත් එකකට අර ප්‍රිමාලිගේ සිද්ධියට සම්බන්ධ එයා හිරගෙදර එයා තමයි සම්බන්ධ එතරේ ක්‍රිෂ් කියන ව්‍යාපෘතිය ඉතින් මේ වගේ ගත්තාම මේවා ජාතික අපරාධ අපේ වටිනාම ඉඩම් අරගෙන අපේ වටිනාම ඉඩම් වල මේ වගේ ගොඩනැගිලි නැත්තම් නිවාස ව්‍යාපෘති කරලා මගදී දාලා ගිහිල්ලා තියෙන තැන් දෙනවා ඒවා අතීතයේ කරපු වැරදි නිවැරදි කරගන්න අපිට සිද්ධ වෙලා තියෙනවා කරු මුනාසරාරුගේ සභාපතිතුමනි ඉතින් ඒ වගේම තමයි මම හිතනවා අද අපි විශේෂයෙන්ම නාගරික සංවර්ධන දිවාස අමාත්‍යංශය යටතේ මේ මේ කියන ආයතනත් එක්කලා අපේ බලාපොරොත්තුව තමයි රාජ්‍ය සේවකයන් සහ දේශපාලන අධිකාරිය සාමූහිකත්වයෙන් වැඩ කරලා ජනතාවගේ මේ ප්‍රශ්නේ අපි සියලු දෙනාම දන්නවා අද වෙනකොට මේ ආර්ථික ප්‍රශ්නේ අපි සියලු දෙනාට බලපාලා තියෙනවා මේ අපේ රටේ මුදල් සංචිතය වැඩි කරන්න ඕනේ කියන කාරණාව අපේ හිතේ තියෙනවා අපිට ඒ පිළිබඳව ලොකු ඌමනාවක් තියෙනවා ඒ ඌමනාව අනුව මේ හැම ආයතනයක්ම සක්‍රීය ආයතන බවට පත් වෙනවා විශේෂයෙන්ම මේ රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන්ව අපි ගරු ඇමතිතුමත් අපි රාජ්‍ය අමාත්‍යවරු දෙපළත් අනිකුත් සියලු දෙනාම අපි කදලා දිගින් දිගටම සාකච්ඡා කරන්නේ මේක අපි නැත්තම් ජාතික වගකීමක් අපි ඉස්ස කරන්නේ මේ සියලුම රාජ්‍ය ආයතන සක්‍රීය ආයතන බවට පත් කළා මහා ජනතාවගේ දුක නිවන්න ආර්ථිකයේ ශක්තිමත් කරන ආයතන බවට පත් කිරීම තමයි බලාපොරොත්තුව අවසාන වශයෙන් මේ විශාල පිටසම් මේක සම්බන්ධයෙන් මහන්සි වෙනවා අප මේ අයවැය අවස්ථාවේදී කාර්ක සභාසදී ලබන්නා වූ නත්තල සහ ලබන්නා වූ නවවසර ප්‍රීතිමත් නත්තලක් සහ නවවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ අභියෝගය ජයග්‍රහණය කරන අපි සිල් දරාට වාසනාව ශක්තිය ධෛර්ය තුනුරන්ගේ ආශිර්වාදය ඉදිරි වර්ෂයේදී අපිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන මගේ අද සල්ප අවසන් කරනවා
කොමිස්සී කරු අමතුමා ඊළඟට එම් උදේ කුමාර් මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා
නන්දි සභේගේ තලමිතාන් ගෞරව උරුපිනර අවර්ගලේ சென்ற வாரம் இந்த பாராளுமன்றத்திலே நுவரெலி மாவட்டத்துக்கு தருவதாக கூறி காணாமல் போயுள்ள பிரதேச செயலகங்கள் குறித்து கேள்வி எழுப்பியிருந்தேன் அதே போன்று நுவரெலி மாவட்டத்துக்கு மாத்திரமல்லாமல் மலை மக்கள் வாழும் அனைத்து மாவட்டங்களுக்குமான காணாமல் போயுள்ள ஒரு அமைச்சு குறித்து இன்று பேசலாம் என்று நினைக்கிறேன் தோட்ட உட்கட்டமை அமைச்சராக இருந்து பின்னர் நல்லாட்சி அரசாங்கத்தின் காலத்திலே மலைநாட்டு புதிய கிராமங்கள் அமைச்சராக புது பொலிவுடன் கௌரவ பெயர் பெற்ற அந்த அமைச்சு பின்னர் தோட்ட உட்கட்டமை அமைச்சராக மீண்டும் தரம் குறைவு செய்யப்பட்டு தற்போது அந்த அமைச்சு காணாமல் போயுள்ளது ஒவ்வொரு வரவு செலவு திட்டத்திலும் தோட்ட உட்கட்டமைப்பு அமைச்சு அல்லது மலைநாட்டு புதிய கிராமங்கள் அமைச்சுக்கு நிதி ஒதுக்கீடு செய்யப்படும் அந்த வகையிலே இலங்கை வரலாற்றிலே 2023 ஆண்டுக்கான வரவு செலவு திட்டத்திலே தோட்ட உட்கட்டமைப்பு அமைச்சு அல்லது மலைநாட்டு புதிய கிராமங்கள் அமைச்சுக்கு நிதி ஒதுக்கீடு செய்யப்படவில்லை என்பது மட்டுமல்லாமல் அந்த அமைச்சும் காணாமல் போயுள்ளது அதாவது அமைச்சும் இல்லை நிதியும் இல்லை அத்தோடு இந்த அமைச்சு இந்த வீடமைப்பு அமைச்சோடு இணைக்கப்பட்டுள்ளதால் மலையக வீடமைப்பு குறித்து எனது சில கருத்துக்களை இங்கு முன்வைக்கலாம் என்று நினைக்கிறேன் வீடமைப்பு விடயத்திலே மலைய வரலாற்றிலே மலை மக்கள் மத்தியிலே வெற்றிகரமாக பேசப்பட்ட காலமாக நல்லாட்சி அரசாங்கத்தின் காலம் அமைந்தது அப்பொழுது ஆரம்பிக்கப்பட்ட ஏழு பாச் காணியுடன் கூடிய தனி வீடு திட்டம் அப்பொழுது முன்னெடுக்கப்பட்டு நடைமுறைப்படுத்தப்பட்டு மக்களுக்கு கையளிக்கப்பட்டு இப்பொழுது மக்கள் குடியேறிய நிலையிலே ஒரு சில வீடுகள் மட்டுமே தற்போது பூர்த்தி செய்யப்படாமல் இருக்கிறது ஆனால் 2019 ஆண்டுக்கு பிறகு அந்த வீடமைப்பு திட்டங்கள் பூர்த்தி செய்யப்படாமல் தற்போது கூட அது நடைமுறைப்படுத்தாமல் கிடப்பில் போடப்பட்டதாகவே காணப்படுகிறது மேலும் கடந்த ஆட்சி காலத்திலே முன்னாள் அமைச்சர் கௌரவ பழனி திகாம்பரம் அவர்கள் தலைமையிலே நுவரெலி மாவட்டம் மட்டுமின்றி மலைய மக்கள் வாழும் அனைத்து மாவட்டங்களிலும் முன்னெடுக்கப்பட்ட இந்த வீடமைப்பு திட்டங்கள் ஆட்சி மாற்றத்துக்கு பின்பு அந்த வீடமைப்பு திட்டங்கள் பூர்த்தி செய்யப்படாமல் தற்போது கைவிடப்பட்ட நிலையிலே இருக்கிறது ஆகவே ஏற்கனவே பூர்த்தி செய்யப்பட்டு மக்கள் குடியேறிய வீடுகளுக்கான காணி உறுதி பத்திரங்கள் வழங்கப்படவில்லை அவை இதை குறித்தும் நடவடிக்கை வேண்டும் என நான் கேட்டுக்கொள்கிறேன் மேலும் இந்திய அரசாங்கத்தின் நிதி உதவியுடன் 14,000 வீடமைப்பு திட்டங்கள் வீடமைப்பு திட்டம் முன்னெடுக்கப்பட்டது. அதிலே 4000 வீடு திட்டம் தற்போது பெருமளவு நிறைவு செய்த நிலையிலே அந்த 10000 வீடமைப்பு திட்டம் இன்னும் ஆரம்பிக்கப்படவில்லை என்பது ஒரு கவலைக்குரிய விடயமாகும். குறிப்பாக இந்திய அரசாங்கம் நல்லிணக்கத்தின் அடிப்படையிலே நமது மக்களின் தேவை அறிந்து இந்த வீடமைப்பு திட்டங்களை வழங்க முன்வந்த போதிலும் இலங்கை அரசாங்கம் அதனை நடைமுறைப்படுத்துவதற்கு எந்தவித அக்கறையும் செலுத்துவதாக தெரியவில்லை. அதே போல பெருந்தோட்ட கம்பெனிகளும் இந்த வீடமைப்பு திட்டத்துக்கு காணிகளை வழங்குவதற்கு அக்கறை செலுத்துவதும் இல்லை. அது மட்டுமல்லாமல் இழுத்தடிப்பு செய்து அதனை பின்வாங்குவதாக நிலை காணப்படுகிறது. மேலும் இந்த பெருந்தோட்ட தொழிலாளர்களுக்கு காணிகளை வழங்க முடியாது என்று யாராலும் கூற முடியாது, யாருக்கு கூறுவது தகுதியில்லை. ஏனென்றால் இந்த நிலம் இந்த பெருந்தோட்ட தொழிலாளர்களால் உழைப்பால் உருவான இடம், ஆகவே அவர்களுக்கு முன்னுரிமை அளிக்கப்பட வேண்டும். ஆகவே இந்த வீடமைப்பு திட்டங்களுக்கு இந்த காணிகளை வழங்குவதற்கான முட்டுக்கட்டை உடனடியாக நீக்கப்பட வேண்டும். ஆகவே இந்த வீடமைப்பு திட்டங்கள், அதாவது மலைய மக்கள் பெரிதும் எதிர்பார்த்துள்ள இந்திய வீடமைப்பு திட்டம் எப்பொழுது கிடைக்கும் என்று இந்த உயர் சபையின் மூலமாக நான் தெரிந்து கொள்ள விரும்புகிறேன். மேலும் இந்த நல்லாட்சி அரசாங்கத்திற்கு பின்பு மலை மக்களின் உரிமைகள் மெதுமெதுவாக பறிக்கப்பட்டு வருகிறது. குறிப்பாக புதிய அரசாங்கம் உருவாக்கப்பட்ட பிறகு மலைநாட்டு புதிய கிராமங்கள் அமைச்சு மாற்றப்பட்டு மீண்டும் தோட்ட உட்கட்டமை அமைச்சு மாற்றப்பட்டது. அதுக்கு பிறகு அதாவது பொது தேர்தலுக்கு பின்பு மலை மக்களுக்கென உருவாக்கப்பட்ட அமைச்சரவை அந்தஸ்துள்ள அந்த தோட்ட உட்கட்டமைப்பு நீக்கப்பட்டு ராஜாங்க அமைச்சராக மாற்றப்பட்டது. தற்போது அதற்கு பிறகு நாட்டில் ஏற்பட்ட போராட்டங்களை அடுத்து ஏற்பட்ட புதிய அரசாங்கத்திலே மலைய மக்களின் உயரிய அரசியல் உரிமையில் ஒன்றான அந்த அமைச்சரவை அந்தஸ்துள்ள அமைச்சு நீக்கப்பட்டு அது மட்டுமல்லாமல் தற்போது அந்த ராஜாங்க அமைச்சும் இல்லாமல் ஆக்கப்பட்டுள்ளது. ஆகவே இது ஒரு மலை மக்கள் இழைக்கப்படும் ஒரு அநீதியாக நாங்கள் பார்க்கப்படுகிறோம். அத்தோடு இவ்வாறு நீக்கப்பட்ட அமைச்சு தற்போது இந்த வீடமைப்பு அமைச்சோடு இணைக்கப்பட்டுள்ளது. ஆகவே தற்போது மலையத்திலே கைவிடப்பட்டுள்ள அது பூர்த்தி செய்யப்படாத வீடமைப்பு திட்டங்கள் பூர்த்தி செய்து மலை மக்கள் கையெழுக்கப்பட வேண்டும் என்பதோடு அதற்கான காணி உறுதிப்பத்திரங்களும் வழங்கப்பட வேண்டும். மேலும் தற்போது தொழில் அமைச்சு பற்றி நாங்கள் பேசும் போது நாட்டிலே பொருளாதார பிரச்சனை தலை தூக்கியுள்ள நிலையிலே வேலையின்மை பிரச்சனையும் தலை தூக்கி இருக்கிறது. குறிப்பாக இதனை சமாளிப்பதற்காக அரசாங்கம் தற்போது அதிகமான தொழிலாளர்களை வெளிநாட்டுக்கு அனுப்புவதிலே பிரயத்தனம் செய்து காட்டுகிறது. குறிப்பாக ஆனால் வெளிநாட்டுக்கு அனுப்பும் தொழிலாளர்களுக்கு தொழில் பாதுகாப்பு குறித்து தொழில் அமைச்சர் அவர்கள் அதிக கவனம் செலுத்த வேண்டும். ஏனென்றால் அண்மையிலே வெளிநாடுகளில் சென்ற தொழிலாளர்கள் பெண் தொழிலாளர்கள் பலர் பாலியல் துஷ்பிரயோகங்கள் போன்றவற்றுக்கு உள்ளாக்கப்பட்டது மட்டுமல்லாமல் இந்த விடயம் வெளிநாட்டு சர்வதேச ஊடகங்களுக்குள்ள பெரிதாக பேசப்பட்டது. இது நமது நாட்டுக்கு ஒரு அவப்பெயரை ஏற்படுத்தி கொடுத்திருக்கு. குறிப்பாக இந்த விடயத்திலே முகவர்கள் மற்றும் அதிகாரிகள் சம்பந்தப்பட்டிருப்பது ஒரு கண்டிக்கத்தக்க விடயமாகும். ஆகவே இது குறித்து அமைச்சர் அவர்கள் கடுமையான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பது, சட்டங்கள் கடுமையாக்கப்பட வேண்டும். ஏனென்றால் தற்போது நாட்டிலே வேலையின்மை பொருளாதார பிரச்சனை போன்ற காரணமாக பலர் வெளிநாட்டுக்கு செல்கிறார்கள். ஆனால் அவர்கள் குடும்பத்தை விட்டு செல்கிறார்கள். ஆனால் அவர்களுக்கு பாதுகாப்பு இல்லை என்றால் அங்கும் அவர்கள் நிம்மதி இல்லை, இங்கும் அவர்கள் குடும்பத்துக்கு நிம்மதி இல்லாத நிலைத்தான் காணப்படுகிறது. ஆகவே இளம் அமைச்சர் துடிப்பான அமைச்சர் ஆகவே நிச்சயமாக இது குறித்து அக்கறை செலுத்துவார் என்பது மாற்று கருத்துக்கிடமில்லை. மேலும் தற்போது மலையத்தை சேர்ந்த பலரும் தற்போது வெளிநாடுகள் செல்ல தொடங்கியிருக்கிறார். குறிப்பாக அதன் காரணம் என்னவென்றால் பெருந்தோட்ட கம்பெனிகளால் தொழிலாளர்கள் நசுக்கப்படுகிறார்கள். அத்தோடு அவர்களுக்கான உழைப்புக்கான ஊதியம் கிடைப்பதில்லை. ஆகவே அவர்கள் வெளிநாடுக்கு செல்லும் நிலையில் காணப்படுகிறது. ஆகவே அது மட்டுமல்லாமல் கடந்த 7 வருடங்களாக 1000 சம்பளத்தை பற்றி பேசிக் கொண்டிருக்கிறோம். இன்னும் அந்த 1000 சம்பளம் 1000 சம்பளம் கிடைப்பதற்கும் 1000 நிபந்தனைகள் விதிக்கப்படுகிறது. அது மட்டுமல்லாமல் இந்த பெருந்தோட்ட கம்பெனிகள் நாட்டில் ஒரு சட்டம் இருக்கிறது. Honorable Minister, we have a law in this country. We have a labor law also, but trade unions are practicing a different law. As they think as if the country or the estates belongs to them. So I think you should take action against them because this is a serious issue now. Not only, I understand, okay, thank you Honorable Minister. So இது குறித்து நாங்கள் கூடிய கவனம் செலுத்த வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு மற்றும் பெருந்தோட்ட துறை தற்போது முறையாக பராமரிக்கப்படுவதில்லை. அது மட்டுமல்லாமல் வேலை நாட்களும் பெருவாக குறைக்கப்பட்டுள்ளது. அது மட்டுமல்லாமல் தற்போது பெருந்தோட்ட துறையில் உள்ள சுமார் 40 முதல் 45 விதமான தொழிலாளர்கள் அந்த தொழில்துறை விட்டு விலகி சென்றுள்ளார்கள். தற்போது இந்த பெருந்தோட்ட துறையில் இருக்கும் தொழிலாளர் எண்ணிக்கை 134000 மட்டும்தான். நிச்சயமாக நான் சொல்கிற எழுதி வைத்துக் கொள்ளுங்க, இன்னும் சில நாட்களிலே அதுவும் குறையும். அப்போது நம்மளுக்கு கிடைக்க வேண்டிய வெளிநாட்டு அந்நிய செலவானியும் குறையும். ஆகவே இது குறித்து நாங்கள் கூறிய கவனம் செலுத்த வேண்டும். மற்றும் இந்த தொழில்துறை இன்னொரு பிரச்சனை உருவெடுத்திருக்கு. அதாவது பெருந்தோட்டத்துறை நிறுவனங்கள் ஒப்பந்த அடிப்படையிலே தொழிலாளர்களை வேலைக்கு அமர்த்தி நிரந்தர தொழிலாளர்களுக்கு வேலை வழங்காமல் புறக்கணிக்கும் ஒரு புதிய பிரச்சனை உருவாகியுள்ளது. ஏனென்றால் அந்த ஒப்பந்த அடிப்படையில் வழங்கும் போது அவர்களுக்கு ஊழியர் சேமலாப நிதி, ஊழியர் பொறுப்பு நிதி போன்றவை வழங்க வேண்டிய அவசியமில்லை. இபிஎஃப் இடிஎஃப்
they don't have to pay. So they are taking laborers for, you know, on a daily basis. Ave nirandra tholilalargalin தொழில் உரிமைகள் பாதுகாக்கப்பட வேண்டும், அவர்களின் வேலை நாட்கள் உறுதி செய்யப்பட வேண்டும் என்று கேட்டுக்கொள்ள விரும்புகிறேன். மேலும் இது குறித்து பெருந்தோட்ட அமைச்சர் அதிக கவனம் செலுத்துவார் என்று கேட்டுக்கொள்கிறேன். இறுதியாக ஒரு விடயத்தை நான் கூறிக்கொள்ள விரும்புகிறேன். தற்போது நமது நாட்டில் அதிகமான மக்கள், அதாவது the recent survey done recently, it shows that 56.8% of our population are willing to migrate. That is, want to leave the country for some other countries. And that national-wise, it's 56.8%. But within the younger generation, between 18 and 29, it is 77.2%. What is the reason for that? Because the youngsters don't have hope or belief or confidence about their future in this country. So I think the government, has failed in one thing, to address unemployment issue in this budget. Today it's very evident that the number of passports being issued to the youths and they are fleeing the country. And I think that's not a good sign for a country like Sri Lanka, which has the highest literacy rate in Asia. So we should take serious action into this, because the youths are, you know, future generation, future leaders. So we should, I think, as lawmakers, we should adopt a clear agenda, visionary policies to gain the confidence back of the youths. So that is the main important thing, because migration is not a solution. Okay, that is not a solution, because our youths and also as well as our knowledge of a pool of knowledge, human resources, leaving the country, this is not a good sign. And also, finally, I want to just say one more thing. And another recent survey shows that Sri Lanka's salary, I think it's going to be reduced next year by 2023 decreased by 20.5%. This is only behind Vietnam. Vietnam, it's going to be reduced, Argentina, it's going to be reduced by 26%. Even Pakistan, it's going to reduce only by 9.9%. So it's a serious issue. We are well behind even Pakistan. But at the same time, when you consider, I'm going to finish up, other countries, the Asian countries, our neighbor countries, I mean our closest friend India, is much ahead. With the India, you know, who helps us always in crisis time, they are on top of the list with increase of 4.6% salary increase, followed by Vietnam 4% and China 3.58%. So this is a serious issue. I mean, inflation, unemployment, as well as migration, is a serious issue. I think we should all get together and take serious issue of this and take our country forward. And I want to say, we should safeguard our youths and our future generation. Thank you.
Milangata Garu Jagat Pusumara Mathuma Batwara Vinadi 13 ek kalayak labena
Garu Sabhapatthumani Davasi Nivasa Nagarika Sangvardhana Amatyanshayat අමාත්‍යංශ ප්‍රාදේශීය සාකච්ඡා කරන අවස්ථාවේ විශේෂයෙන්ම කනගාටු වෙනවා මේ ප්‍රාදේශීය කපහරින්නේ විපක්ෂය විසින්. විපක්ෂයට විනාඩි 5ක් පැය 5කුත් විනාඩි 14ක් ඉල්ලගෙන තියෙනවා. අපිට පැය 4යි විනාඩි 20යි තියෙනවා. අද මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු කිසි කෙනෙක් මෙතන නැහැ පිළිතුරු දෙන්න. මම හිතන්නේ ඒක ඉතා හොඳින් ප්‍රයෝග කරගෙන අපේ ගරු ඇමතුම ආයේ අවස්ථාවේදී පිළිතුරු දීම ගැන ඉතාම සතුටු වෙනවා මේ අවස්ථාවේ මම මුලින් ඉදිරියේදී කාල වේලාවේ ප්‍රශ්නයක් මතුවේයි කියලා කල්පනාවෙන් ගරු සභාපතිතුමනේ මගේ කතාව ලිඛිතව තියෙනවා මේ සියල්ල හැන්සාඩ් ගත කරන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා එතකොට මට අනිත් කාරණා වලට පිළිතුරු දෙන්න හැකියාව ලැබෙනවා ඒ වගේම මේ අමාත්‍යංශ කටයුතු කරගෙන යාමේදී අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සියලුම නිලධාරී මහත්මීන් කාර්ය මණ්ඩලයටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලටත් ඒ සාමාන්‍ය අධිකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලටත් විදේශ සේවා නියෝජිත කාර්යාලය අපේ ඒජන්සියේ සභාපතිතුමා ඇතුළු සියලුම කාර්යාංශයේ සියලුම ඒ කාර්යාල නිලධාරී මහත්මීන්ටත් ඒ වගේම සියලුම නියෝජිත ඒජන්සි මේ අපිට විශාල ශක්තියක් දෙන ඒ සියලු දෙනාටම ඒ සියලු දෙනාටමත් ඒ වගේම විදේශවල සිට කටයුතු කරන අපේ මිෂන් වල කටයුතු කරන තානාපතිතුමන්ලා ඇතුළු සියලු දෙනාටමත් අපේ අමාත්‍යංශය යටතේ කටයුතු කරන සියලුම නිලධාරි මහත්මීන්ටත් ස්තුතිය පළ කරන්නට මුලින්ම මම මේ අවස්ථාවක් කරගන්න. ඒ වගේම මේ දවස්වල කාලීන මාතෘකාව මාධ්‍ය නොඑක ආකාරයේ කටයුතු කරන්නේ මේ ඕමාන් ප්‍රශ්නය ගැන. මේකේ මම කියන්න ඕන 2018 අවුරුද්දේ ගරු සභාපතිතුමනි මේ සේෆ් හවුස් වල 2354ක් ඉඳලා තියෙනවා. 2019 අවුරුද්දේ 2793ක් ඉඳලා තියෙනවා. 2020 අවුරුද්දේ 1349ක් ඉඳලා තියෙනවා. 2021 449ක් ඉඳලා තියෙනවා. මේ අවුරුද්දේ සමස්තය 605ක් ඉඳලා තියෙනවා. නමුත් අද වෙනකොට සේෆ් හවුස් පහක ඉන්නේ 165 දෙනයි. ඔමාන් රටේ ඉන්න 76 දෙනෙක්, ඒ 76 දෙනාගේ 61 දෙනෙක්ම අද ඉන්නේ 20 වීසා ගිහිපු අය. කිසිම අනුමැතියක් නැතුව, අපේ කාර්යාංශයේ දැනුවත් කිරීමක් නැතුව, ඒ හිතුමතේ කොහෙන් හරි ටිකට් එකක් ගන්නවා. එහෙම නැත්නම් සමහරට හොර ඒජන්සි වලින් වෙන්න පුළුවන්. ඒ සඳහා කෙටි කාලන වීසා එකට ගිහිල්ලා එදී ඒ රැකියාව කරලා නොයෙක් අකරතැබ්බයන් වලට ලක් වෙලා තියෙනවා. මේක අපි බැහැර කරන්න බෑ. මේ නිසා අපිට දෙන්න තියෙන පණිවිඩයක් මේ රටේ ජනතාවට, කවුරු හරි රැකියාව සඳහා විදේශගත වෙනවා නම් කරුණා කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රෙජිස්ටර් වෙලා යන්න. එහෙම නැතුව මේ නොයෙක් නොයෙක් ආකාර කෙටි මාර්ගවල ගිහිල්ලා අමාරු වැටෙන්න එපා කියන පණිවිඩය මේ රටට ලබලා දෙන්න මේ අවස්ථාවක් කරගන්නවා. අද උදේ පාන්දරින්ම අපේ හිටපු ඇමතිතුමාත් කරුණ ඉදිරිපත් කරා. වන්දි මුදල් තියෙනවා කිව්වා බිලියන 3ක විතර. කුවේට් එකේ ඒ පමණක් නෙවෙයි, කොරියාවෙත් යම් මුදලක් අපිට ගන්න තියෙනවා. ඒ ගිහිපු අය ආවට පස්සේ අපි මෙන්න මේ හඳුනාගෙන ඉදිරිපත් කරාම මේ සල්ලි ගන්න පුළුවන්. දැන් අපි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ ලේඛනය. අපි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමාලා මාර්ගෙන් අපි දීලා ඒ පිරිස් ඉන්නවනම් හඳුනාගෙන අපිට දුන්නාට පස්සේ ඒ මුදල් ටික ලබා දීම සඳහා කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේ සම්බන්ධව එතුමියලත් ඒ ආණ්ඩුව කාලෙත් ඇමතිතනතුරු දැබුවා. නමුත් මේ වගේ සාධනීය වැඩපිළිවෙලක් කරේ නැහැ කියන්න පුළුවන්. හැබැයි අපි ඊට වඩා ඔබට ගිහිල්ලා දැන් එතුමියලත් මේක දිහා කරන්න තිබුණා. ඒ අධීක්ෂණ මන්ත්‍රීවරු හැටිය හෙක්ටර් අබ්බුවාමි මහත්තයා හිටියා. එතකොට අපිට මේ බණ දේශනා කරා මෙතන. එතුමාලට මේ වගේ කාර්යයක් කරන්න තිබුණා. ඒ නිසා අපි සියලුම ලේකන විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් අරගෙන සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මාර්ගයෙන් ඒ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමාලා අපිට පක්ෂ විපක්ෂ ભેදයක් නැහැ. අපි එතෙන් දුන්නම අනිත් පක්ෂවල මන්ත්‍රීතුමාලත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ ඉදිරිපත් කළේ තොරතුරු හොයලා එයාට ලබා දීමේ හැකියාව තියෙනවා කියන එක මතක් කරන්න. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට රටට විදේශ විනිමය ප්‍රේෂණය කරවීම. දැන් මේ ඒජන්සි කරුවන්ට මේ සඳහා කොමිස් මුදල් ලැබෙනවා. මේවා හරියාකාර ලැබෙන්නේ නැහැ. මේවා ගෙන්වා ගැනීම සඳහා ගරු ඇමතිතුමාගේ නියමයෙන් తాවකාලිකව නියෝජිතෙන් 400ක ඒ ලයිසන් එක తాවකාලිකව අත්හිටවලා තියෙනවා. එතකොට දැන්වත් මේ ඒජන්සි වල මහත්වරු කල්පනා කරන්න ඕන මේ තවදුරටත් ක්‍රියාත්මක කරන්න නම් එයාට ලැබෙන කොමිස් මුදල් ඒ ඩොලර් ටික මෙහාට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරයි කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම අපේ මම කලින් කිව්වා වගේ හෙක්ටර් අප්පුවායි මන්තුමා කිව්වා විදේශ රැකියා අමාත්‍යාංශ සංවර්ධන ඉදාරේ විශාල පිරිසක් ඉන්නවා පින්පඩි ගන්නවා කියලා. අනේ මේ අපේ සහෝදරියන් උපාධියක් අරගෙන ඉන්න අයට පින්පඩි ගන්නවා කියන එක බොහොම අසාධාරණයි. එයා යම් සේවාවක් කරනවා. ඒ සේවාව දිරිමත් කිරීම සඳහා අපි කටයුතු කරන්න ඕන. ඒ සම්බන්ධව අපේ කරු ඇමතිතුමාගේ උපදෙස් මත අපි තවදුරටත් මෙයාගේ තවත් අපිට සැලැස්මක් හදලා ඒ වැඩ කටයුතු කර ගැනීම සඳහා අපි නොවැම්බර් මාසේ 4 වෙනිදා හාලියල අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සම්පත් මධ්‍යස්ථානයේ අපි ඌව පළාතේ සියලු දෙනාම කැඳවලා එයත් එක්ක සාකච්ඡා කරලා ඒ වඩා ඵලදායී සේවාවක් කරන ආකාරයට අපි උපදෙස් දුන්නා. දැන් දෙසැම්බර් මාසේ 1 වෙනිදා කොළඹ අපේ ප්‍රධාන කාර්යාලයට කැඳවලා ඒ අවශ්‍ය උපදෙස් මමත් ගරු ඇමතිතුමත් දුන්නා. අපි ලබන 12 වෙනිදා කුරුණෑගලට මුළු වයඹ පළාතේම සංවර්ධන නිලධාරීන් කැඳවුණා. අපි 13 වෙනිදා අපි මහනුවර තියෙන මධ්‍යම පළාතේ සියලුම සංවර්ධන නිලධාරීන් අපේ නිලධාරීන් කැඳවලා අපි එයාට අපේ නිලධාරි මහත්වරුත් එක්ක ගිහිල්ලා අපේ ලේකම්තුමා ගරු ඇමතිතුමා ඇතුළු සියලු දෙනාම ගිහිල්ලා යන්න අපි එයාට තවදුරටත් ඊටත් වඩා වැඩ කරන ආකාරය සම්බන්ධව තවදුරටත් උපදෙස් දීලා කටයුතු කරනවා. ඉතින් මෙහෙම උගත් නිලධාරීන් පිරිසකට මම විශ්වාස කරනවා මේ වගේ නිලධාරීන් පුත්තලම දිස්ත්‍රික්කෙත් ඇති. හැබැයි පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමා හෙක්ටර් අප්පාවේ මන්ත්‍රීතුමා මේ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකුට කටයුතු කරා. ඒතර අධීක්ෂණ මන්ත්‍රීවරයෙකුට දීමනාවක් ගෙව්වා. මම හිතා ඉන්දන හරි ගෙව්වා මට මතක හැටියට. ආ ලක්ෂ දෙක දුවා දෙව්වා ඉන්දනත්. ඒ ඉන්දනත් අරගෙන තමන්ගේ රාජකාරිය කරන්නේ නැතුව අර අහිංසක නිලධාරීන්ට පිම්පඩි ගන්නවා කියලා අපහාස කිරීම මම තරයේ හෙලා දකින්නයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන් මතක් කරන හෙදියන් නැවීම ජපාන සම්බන්ධ කාර්යක්ෂේ මොකුත් කරලා නැහැ කියන එක. අපේ ගරු ඇමතුමා පැහැදිලිව සඳහන් කරා ජපානයට හෙදියන් හරි කවුරු හරි යනවා නම් ජපාන් භාෂාව සම්බන්ධව ඒ ප්‍රවීණතාවය ලබා ගන්න ඕන. එයාගේ පළවෙනි ප්‍රධාන සාධකය තමයි ඒ භාෂාව ඉගෙන ගන්න ඕන. ඒ විභාගයේ සමත් වෙන්න ඕන. එහෙම නැත්නම් මොන දක්ෂතාවය තිබුණා ජපානට යන්න බෑ. ඒ නිසා ඒ කාරණාවත් මතක් කරන්න ඕන. ඒ වගේම ජෝන් සෙනරත් ඇමතුමා කිව්වා ඕමානේ 100ක් හිටියා කියලා මම ඒකට පිළිතුරු දුන්න නිසා මම එතනින් එහාට ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම සමහර කතා කරනකොට කිව්වා ලිංගික හිංසන සම්බන්ධව අපි පනතේ ඊළඟ සංශෝධනයේදී ඒ සම්බන්ධව අවශ්‍ය නීති රීති අනපනත් තවදුරටත් ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක අපි මතක් කරන්න කැමැති. මම මුලින් සඳහන් කරා වගේ විදේශ ගතවන පවුල්වල උන්නතිය ගැන ඇත්ත සමහර අය විදේශගත වෙනවා. විදේශගත වුණා මුදල් ලැබෙනවා. ඒ කාන්තාවක් ගියාම පිරිමියාට එවනවා ගරු සභාපතිතුමනි. මෙයා හරියට කළමනාකරණයක් නැහැ. බොහෝ අය මුදල් ටිකක් වැඩිවැඩියෙන් ලැබෙනකොට මත්පැනට ගොදුරු වෙනවා. නොයෙක් නොයෙක් දේවල් වලට ගොදුරු වෙනවා. දරු අසරණ වෙනවා. මේ වගේ දේවල් අපි අනන්ත අප්‍රමාණ අහලා තියෙනවා දැකලා තියෙනවා. මේ නිසා තමයි අපි අපේ සංවර්ධන නිලධාරි අරහා පවුල් බලා ගැනීම ෆැමිලි කෙයා ප්ලෑන් එකක් අපි සකස් කරන්න උපදෙස් දීලා තියෙනවා. ඒ සම්බන්ධව අපි වෙනදටත් වඩා උදේ අධීක්ෂණ මන්ත්‍රීතුමා ඉඳලා අපේ දීමනාව අරගෙන කටයුතු නොකරත් අපේ ගරු ඇමතුමත් මමත් අපි මේ සම්බන්ධව වැඩියෙන් හොයලා බලලා කොහොමද මේ කටයුතු කරන්න කියන එක සම්බන්ධව අවධානය යොමු කරලා
මතුමා කාරුණික ඉල්ලීමක් කරනවා. ඔය ඇත්ත කතා කරන්න මේ පාර්ලිමේන්තුව ඔබතුමා ඇමතිවරයෙන්නේ කාට හරි පහුගිය යහපාලන ආණ්ඩුවේ මේ අපේ මනුෂ්‍ය නායකර ඇමතුමත් ඇමතිවරයෙක් විදිහට හිටියා. අධීක්ෂණ මන්ත්‍රීට රුපියල් 5000ක් තෙල් දීමනාව දුන්නා. ඉඳ බොරු කියන්න එපා. ඒක කරුණාකර හොයලා බලන්න කතා. හම්බුනේ අධීක්ෂණ
මන්ත්‍රී.
නෑ හම්බුනේ මම මන්ත්‍රී මේ මාත අධීක්ෂණ
මන්ත්‍රී.
ඔබතුමා දැනගෙන කතා කරන්න.
කැබිනට් අනුමැතියක් ලැබෙන්නේ නැද්ද? නෑ මං අහන්නේ දෙන උත්තර දෙන්න. දැන් ඔබතුමාට නෑ නෑ බොරුවට නෑ මං කියන්නේ. දැන් ඔබතුමාට එහෙම කියනනම් කැබිනට් අනුමැතිය ලැබෙල නැත්නම් මං කැබිනට් පත්‍රිකාව ගෙනල්ලා ඉදිරිපත් කරන්න. ඔබතුමා අභියෝග කරනවා. හැබැයි නෑ අධීක්ෂණ මන්ත්‍රීවරු. ඔව් දුන්නා. දුන්න නැත්නම් කොහමද? අපි මේ නොදැන නිකන් කියන්නේ නෑ. අපිත් හොඳට කඩදාසි කියවලා ඇවිල්ලා කියන්නේ. එනිසා නිකන් කතා කරන්න එපා. අධීක්ෂණ මං අහන දේ. අධීක්ෂණ මම අහන්නම්. ඉන්නකෝ. අධීක්ෂණ මන්ත්‍රීවරු හැටියට වාහනයක් අදුන්නේ නැද්ද? වාහනයක් අදුන්නේ නැද්ද? නෑ මම පොඩේ ඉන්න. මම ඔබතුමා ඒක උඩ හිටියේ නෑනේ. වාහනයක් අදුන්නේ නැද්ද? තෙල් ටිකක්වත් ගත්තේ නැද්ද? කිසිම වර ප්‍රසාදයක් ගත්තේ නැද්ද? එනා ඉතරයි. ඉතරයි. මොකද ඒ නිසා කරුණා කරලා අපි තොරතුරු නැතුව කතා කරන්නේ නෑ. ඒ මං අහන්න දෙනොත් අධීක්ෂණ මන්ත්‍රීවරු හැටියට හොඳයි සල්ලිකත් ගත්තේ නෑ කියමු. වාහනයක්වත් ගත්තේ නැද්ද? මම කැබිනට් පේපර් ඉද මම ගෙනල්ලා ඉදිරිපත් කරා. මම ඉදිරිපත් කරා නා. ඔබතුමා අභියෝග කරා මම මේ ව්‍යාජයේ මේක. අයවැය ඉවර වෙන්න ඉස්සර ඉදිරිපත් කරනවා. ඔබ මොකද්ද ඔබතුමා ගන්න වගකීම? මම ඉදිරිපත් කරා ගන්න වගකීම. මම ඉදිරිපත් කරන්නම්. මම ඉදිරිපත් කරන්නේ ඔබතුමා ගන්න වගකීම කියන්නේ. නෑ නෑ පොල් දියා අහල්ුණ කමන්නේ. මම අහන්නේ මම ඉදිරිපත් කරන්නම් කැබිනට් පත්‍රිකාව. ඔබතුමා කියන්නේ ඉදිරිපත් කරලා ඔබතුමා ගන්න වගකීම කියන්නේ. ඔබතුමා මෙතන ප්‍රසිද්ධිය සමාහිල්ලනවද කියන්නේ අඩු ගානේ. මන්ත්‍රීකමෙන් අයින් වෙන්න කියන්නේ නැහැ මං. ඔබතුමා තරුණ මන්ත්‍රීවරයෙක් තව කාලයක් ඉන්න. හරි ඉක්මන හදිසි වෙන්න එපා. අපතකම් ගන්න. තව අවුරුදු පහක් බලන් ඉන්න වෙයි. පහටත් බෑ ඉතින්. මේ දෙකම ආරක් ලැබෙන අවුරුදු බලන් ඉන්න ඕනේ. ඒක කලබල වෙන්න එපා. ඉතින් මගේ කාලය ගන්න එපා. බොහොම ස්තුතියි. අපි ඒ වගේ සැලසුම් සාගතව කටයුතු කරනවා කියන මතක් කරන්න. ඒ වගේම අපිට ඉදිරිපත් කරා තමුන්නාන්සේලා අපිට ආදායම අඩු වීම සම්බන්ධ. ඇත්ත අපි පිළිගන්නවා. පෞගේ අරගලකාරී தத்துவයේ මත ඒ தத்துவයේ මත හුඟක් අය කිව්වා විපක්ෂ නියෝජනය කර මහත්තුරු සල්ලි වන්න එපා කිව්වා. අපිට කිව්වා ඩොලර් එවන්න එපා කිව්වා. ලංකාවට ඩොලර් එවන්න එපා කියලා කිව්වා මේ ඔය පැත්තේ ඉන්න මන්ත්‍රීවරු. අපි ජනවාරි මාසයේ ඩොලර් මිලියන 252යි 59 සමා වෙන. ඊළඟට පෙබරවාරි 204යි මේ ආකාරයට 274යි ජූනි මාසේ 279යි ජූලි මාසේ 325යි අගෝස්තු මාසේ 359යි සැප්තැම්බර් මාසේ මේ ආකාරයට දැන් ක්‍රමයෙන් අපි දිරිමත් කළා කටයුතු කිරීම නිසා ක්‍රමයෙන් අපිට ප්‍රේෂණ වැඩි වෙමින් තියෙන බව
තමයි කාලය අවසන්දරතුමා
ගෞරවයෙන් සිහිපත් කරනවා. කතා කරන්න අර ගත්තනේ අර අධික්ෂණ මන්ත්‍රීතුමා වැඩියෙන් ගලව ගත්ත නිසා මට විනාඩි දෙකක් දෙන්න. ඒ වගේම අපි මතක් කරන්න ඕන අපිට මේ අවුරුද්දේ මේ වෙන විට පළවෙනි මාස 10 වෙනකොට ඔක්තෝබර් මාසයේ අවසාන වෙනකොට ඩොලර් මිලියන 2929ක් අපිට ලැබිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් වෙනකොට මීටත් වඩා ප්‍රමාණයක් ලබන අවුරුද්දේ අපිට විවිධ ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. වාහන බලපත්‍ර ලබා දෙන්න දැන් වාහන ගේන්නේ නැහැ. ඒ වගේ කැබිනට් මණ්ඩලය අපිට අනුමත කරලා අපේ ගරු ඇමතුමා ඒවට ඉදිරිපත් කළා කටයුතු කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මීටත් වඩා මුදල් ප්‍රමාණය ඩොලර් ප්‍රමාණයක් පිට ගන්න. ඉතින් මෙහෙම තිබියදී අද තෙල් පෝලිම් තිබියදී ගෑස් පෝලිම් තිබියදී ඒ වගේම අපිට පොහොර ටික නැතුව තියෙදි සභාපතිතුමා විපක්ෂය මොකද කිව්වේ? අපිට ඩොලර් එවන්න එපා කිව්වා. වෙයි අපි දැන් මේ ඩොලර් ගෙන්වාගෙන කටයුතු කරමු. අපි විශේෂයෙන් ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ අභියෝගයක් එතුමා බාරගත්තේ. ඔබතුමාලගේ හිටපු නායකතුමා හැටියට. දැන් ඉර්ෂ්‍යා කරන්න එපා. එතුමා අද ඒ තත්ත්වයෙන් බැහැර වෙලා අද පොල් තෙල් පෝලිම් නැහැ. අද පොහොර ටික ගොවියට ලැබෙනවා. මම ගියා මේ පෞගිය සද්දේකේ අපේ ගම් පළාත්වල යූරියා ටික ලැබිලා බඩිරුංග වලට පොහොර ටික ලැබිලා තාම සාර්ථක වගාව ආරම්භ කරගෙන ඒක ගැන මතක් කරන්න කැමැති. සා විශේෂයෙන්ම අපිට මේ වෙන විට අපේ මිෂන් 14කින් අපේ සේවා සැපයීම් හැටියටත් වියදම් හැටියටත් ගිය මුදල ගත්තාම මිලියන ජනවාරි මාසයේ සිට ජූලි මාසයේ අවසාන වෙන විට රුපියල් මිලියන 1061ක ආදායමක් ලබාගෙන තියෙන බවත් අපි මතක් කරන්න කැමැතියි. ඉතින් අපි මේ
කරුණු
මතක් කරන ගමන්ම මම දන්නවා ඔබතුමා බලනකොටම මේ නවත්තන්න කියන්නේ. මම ඒකයි මුල් කල් වේලා ඇතුවම කිව්වේ මේ ස්තුතිය කරලත් මගේ කතාව හන්සාඩ්ගත කරන්න කිව්වෙත් නිසා මම කියන්න කැමැති වීදුරු ගල්වල ඉඳන් කවුරු ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා. ගල් ගැහුවොත් තමුන්ටත් ගල් වදින බව මතක තියාගන්න. ඇඟිල්ල තනුන්ට දික් කරන්න එපා. ඒක ඇඟිල්ලක් දික් වෙනකොට ඇඟිලි හතරක් තමන්ටයි දික් වෙන්නේ කියන එක මතක තියාගෙන කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් මම අපේ කටයුතු ඉදිරි වර්ෂයේ සාර්ථක කරගෙන යන්න අපේ ලේකම්තුමා ඇතුළු සියලුම අමාත්‍යංශ සාමාත්‍යන් සම්බන්ධ නිලධාරී මහත්මීන්ටත් අපේ ඒජන්සි කරුවන්ටත් විදේශගතලා ඉන්න ශ්‍රමිකයන්ටත් ලබන නවවසර වාසනාවන්ත සුබ නවවසරක් ප්‍රාර්ථනා කරමින් මම ඉන්නවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා.